ගරු ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. සභාපතිතුමනි, මේ දින තුන තුළම මේ විවාදය තුළ සාකච්ඡාවට බඳුන් වෙච්ච කාරණයක් තමයි මේ රජයේ අයවැයේ දෘෂ්ටිවාදය කුමක්ද, මේ අයවැය නව ලිබරල් ධනවාදී අයවැයක්ද කියන එක. මම හිතන්නේ සභාපතිතුමියනි, අයවැය නව ලිබරල් ධනවාදීද නැද්ද කියලා තීරණය කරන්න ඉස්සෙල්ලා මම හිතනවා මේ ගරු සභාවේ අපි හැමෝම ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනේ, ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕන මොකක්ද නව ලිබරල් ධනවාදී කියන්නේ කියන එක. එතකොට අපේ ලාල්කාන්ත අමතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා වගේ නව ලිබරල් ධනවාදය කියලා කියන්නේ 1977 පස්සේ ලංකාවේ ක්‍රියාත්මක වුණ ඒ සමගාමීවම යුරෝපයේ සහ ඇමරිකාවේ ආරම්භ කරපු දේශපාලන දෘෂ්ටිවාදයක්, දේශපාලන අදහසක්, ආර්ථික අදහසක්, දේශපාලන ආර්ථික අදහසක්. එතකොට මේ අදහසේ සරල අදහස ගත්තොතින් ඒකෙන් කියන්නේ රාජ්‍ය ආර්ථික කටයුතු වලින් ඉවත් විය යුතුයි, සම්පත් කළමනාකරණය කිරීමේදී, සම්පත් බෙදාවෙන් කරදීමේදී වෙළඳපොළ බලවේගවලට පමණක් ඒ ප්‍රශස්ත ලෙස අතිසාර්ථක ලෙස සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒට වඩා ප්‍රශස්ත ලෙස රජයේ මැදිහත්වීමකින් ඒ දියුණු කිරීමේ හැකියාවක් නැහැ කියන අදහස තමයි නව ලිබරල් ධනවාදය කියන එකේ කැටි කරගත් අදහස අපි සරලව තේරුම් ගත්තොත්. එතකොට 1977 ඉඳන්ම ලංකාවේ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වුණේ නව ලිබරල් ධනවාදය තමයි. එතකොට මේ ආර්ථික දර්ශනයේ තියෙන මූලිකම කාරණේ තමයි ලාල්කාන්ත අමතිතුමා මතක් කළා වගේ රජයේ ආර්ථිකයෙන් ඉවත් වෙනවා, පුද්ගලීකරණය එහෙම නැත්නම් වෙළඳපොළ බලවේගවලට පමණක් ආර්ථිකය තුළ තීරණ ගැනීම ඉඩකඩ සකස් කර දෙනවා. ඒ අනුව තමයි ගෞරව සභාපතිතුමනි, පහුගිය දශක තුනක කාලය තුළ අපි දැක්කේ රජයේ ආයතන පුද්ගලීකරණය කිරීම, ඒ වගේම නියාමන කාර්යභාරයෙන් රජය කෙමෙන් කෙමෙන් ඉවත් වීම. එතකොට අපි හිතනවා අපි රජයක් හැටියටත් දේශපාලන පක්ෂයක් හැටියටත් අපි හිතනවා ලංකාවේ 2022 ආර්ථික අර්බුදයකට මුහුණ දීමට, බංකොලොත්භාවයට මුහුණ දීමට මුහුණ පාපු ප්‍රධාන ව්‍යූහාත්මක හේතුවක් තමයි මේ නව ලිබරල් ධනවාදී ආර්ථික පිළිවෙතේ ගමන් කිරීම කියන එක. දැන් සභාපතිතුමිය ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි, එතකොට මේ අයවැයත් අපි දන්නවා දැන් මේ නව ලිබරල් ධනවාදී කියලා කිව්වහම මේ වෙනුවෙන් ඉතා දැඩිව පෙනී සිටින දේශපාලන පක්ෂ සිටිනවා, ඒ වගේම ඒවා වෙනුවෙන් ඒවා නියෝජනය කරන දේශපාලඥයින් ලංකා ඉතිහාසයේ ඉඳලා තියෙනවා. તો රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා කියන්නේ මේ නව ලිබරල් ධනවාදී වෙනුවෙන්ම පෙනී හිටපු ජනාධිපතිවරේ දේශපාලඥයෙක්. එතකොට ඔහුගේ දර්ශනයේ මූලිකම කාරණේ තමයි පුද්ගලීකරණය, රජයේ ආර්ථිකයෙන් ඉවත් වීම කියන එක. එතකොට දැන් අපිට චෝදනාවක් කියලා වෙනවා, අපිත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආර්ථික ප්‍රතිපත්තියම තමයි ඉස්සරහට ගෙනියන්නේ කියන එක. මම හිතන්නේ ගරු සභාපතිතුමියනි, මේ චෝදනාව එල්ලවීමට මම හිතන්නේ මේකට තියෙන ප්‍රධානම මේ හේතුව තමයි, අපි විපක්ෂයටත් සාධාරණ සැකයක් දීලා බැලුවොතින් තියෙන ප්‍රධානම හේතුව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන් තුළ රජයට කටයුතු කරන්නට සිද්ධ වෙලා තිබීම. ඒ අනුව ඔවුන් උත්සාහ කරනවා කියන්නේ මේ IMF ප්‍රෝග්‍රෑම් එක යටතේ රජයේ සිටින නිසාම මේක නව ලිබරල් ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියක්, නව ලිබරල් ධනවාදී රජයක් කියලා. ඇත්තටම ගරු සභාපතිතුමියනි, ඉතිහාසයේ වෙන කිසිදු රජයකට අයවැයක් ඉදිරිපත් කිරීමේදී නොතිබුණ සීමාවන් ප්‍රායෝගික මට්ටමිනුත් නීතිමය මට්ටමිනුත් අපේ ආණ්ඩුවට තියෙනවා. අපි බැලුවොතින් 2024 අගෝස්තු මාසයේදී මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් රජයට ආර්ථිකයට වියදම් කිරීමේදී කරන්න පුළුවන් වියදම සීමා කොට තිබෙනවා. එතකොට ඒ සීමාව නිශ්චිතව ගත්තොතින් රජයේ වියදම දළ දේශයේ නිෂ්පාදිතයෙන් 13%කට සීමා වෙනට අවශ්‍යයි. ඒ වගේම රජයේ වියදම දළ දේශයේ නිෂ්පාදනයේ 13%කට සීමා වෙනට අවශ්‍යයි. ඒ වගේම රජයට ණය ලැබ ගැනීමේදී, රජයේ ණය සපයා ගැනීමේදී පනත මගින්ම සීමාකරණයක් සිද්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ පසුගිය කිසිම රජයක්, මේ හිටපු පසුගිය කිසිම රජයක් රජයේ වියදම මේ ආකාරයෙන් නෛතික වශයෙන් සීමා කොට තිබෙන අවස්ථාවකදී අයවැයක් සකස් කරලා නැහැ. රජයේ වියදම Tamanta කියන අයවැය ඉගේ කියන එක තමන්ට අවශ්‍ය මට්ටමක පවත්වා ගැනීමේ හැකියාවක් තිබියදී තමයි පසුගිය සියලුම රජයන් මේ අයවැය සකස් කරලා තියෙන්නේ. නමුත් අපිට නෛතික සීමාවක් තියෙනවා 13%කට වඩා වැඩි වෙන්නට බෑ රජයේ වියදම. එසේ තිබියදී සභාපතිතුමියනි මේ රජයට පුළුවන් වෙලා තියෙනවා අතිශය ජනතාවාදී අතිශය ප්‍රජාතන්ත්‍රවාදී අයවැය ඉදිරිපත් කරන්නට. එතකොට අපි අර මුල් ප්‍රශ්නෙට ගියොතින් නව ලිබරල් ධනවාදීද මේ අයවැය කියලා ගත්තොතින් මං හිතන්නේ තීරණාත්මකව රජයේ කාර්යභාරය ආර්ථිකය තුල නැවතත් ස්ථාපනය කරන රජයේ කාර්යභාරය අවශ්‍යයි කියලා නැවතත් පිළිගන්න අයවැයක් තමයි ජාතික ජනබල වේගයේ විසින් සීමාකම් යටතේ වුණත් මේ අවුරුද්දේදී ඉදිරිපත් කරලා තියෙන්නේ 2025 වර්ෂය සඳහා. ඒතර අපි ඒක නිශ්චිතව කොහොමද කියලා බැලුවොතින් මේ අවුරුද්දේ 2025 වර්ෂයේ අයවැය තුල විශේෂයෙන්ම සමාජ වියදම කියන එක අති විශාල ලෙස වැඩි කරලා තියෙනවා. මේ අයවැයේ අංක 1 වියදම number 1 expenditure in this budget chairwoman is on social protection. සමාජ වියදම වෙනුවෙන් තමයි අපි වැඩිම වියදම කරන්නේ රුපියල් බිලියන 749ක්. ඒ කියන්නේ අර අපි අයවැය තුලම විස්තර කරලා තියෙනවා වගේ අස්වැසුම, අනාථ දරුවන් බලා ගැනීම, ඊට පස්සේ සිරකරුවන් වෙත පහසුකම් සැපයීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බලා ගැනීම, මේ වගේ දරුවන් බලා ගැනීම, මේ වගේ අති විශාල කලාපයක සමාජ ආරක්ෂණ social safety net එක එහෙමද සමාජ ආරක්ෂණ ජාලය අති විශාල පිරිසක් කව වෙන ආකාරයට ආවරණ වෙන ආකාරයට රජය පුළුල් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමාජ වේදම කියනකොට සමාජ ආරක්ෂණ වේදම විතරක් නෙවෙයි අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සඳහා රජය කරන වේදම වැදගත් වෙනවා. ඒත් මේ අවුරුද්දේ අයවැයේදී ඓතිහාසික ලෙස අති විශාල මුදලක් මේ අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයට අධ්‍යාපනයේ රුපියල් බිලියන 619ක් සහ සෞඛ්‍යයට රුපියල් බිලියන 604ක් ඉදිරිපත් කරලා තියෙනවා වෙන් කරලා තියෙනවා. ඒතොර සමස්ත සමාජයේ වෙනුවෙන් කරන සමස්ත වියදම අපි අධ්‍යාපනයේ සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණයේ පමණක්ගෙන බැලුවත් ගරු සභාපතිතුමියනි රුපියල් ට්‍රිලියන 1.9ක් පමණ වෙනවා මේ අයවැය තුල. මේක අති විශාල වියදමක් සමාජයේ වෙනුවෙන් රජයක් කරන. අපි පහුගිය රජයන් වල දෘෂ්ටිවාදයේ බැලුවොතින් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය බැලුවොතින් මේක තනිකර අනික් පැත්ත තිබුණේ. අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය ගැන විශේෂයෙන්ම බැලුවොතින් රජයන් ක්‍රියාත්මක වුණේ අධ්‍යාපනයේ සහ සෞඛ්‍යෙන් රජය ක්‍රමානුකූලව ඉවත් වෙමින් පුද්ගලිකංශයට වැඩිපුර අවස්ථා සැපයා දීම සහ පුද්ගලීකරණය අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය පුද්ගලීකරණයේ දිශාවට තල්ලු කිරීම. මේක තමයි ඒ පුද්ගලීකරණ අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය පුද්ගලීකරණයේ දිශාවට තල්ලු කරමින් රජය ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් සෞඛ්‍යෙන් ඉවත් වීම තමයි ගරු සභාපතිතුමියනි නව ලිබරල් ධනවාදය කියලා කියන්නේ.
ගරු මන්ත්‍රීතුමිය තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
මේ අයවැය තුළ ඒ නිශ්චිතව වෙනස් කරලා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමියනි අනිකුත් වැදගත්ම කාරණේ තමයි රාජ්‍ය ආයෝජන වෙනුවෙන් මේ අයවැය තුළ කරලා තියෙන වියදම. ඒක රුපියල් ට්‍රිලියන 1.3ක්. ඒ වියදම තුළ මහා මාර්ග සංවර්ධනයට කෘෂිකර්මය නවීකරණය කිරීමට ප්‍රවාහනය නවීකරණය කිරීමට සහ ජල සැපයුම් පද්ධතිය නවීකරණය කිරීමට සහ යලි රටාවත් කිරීමට රුපියල් බිලියන 766ක් වියදම් කරලා තියෙනවා. එතකොට මේ සමස්ත රාජ්‍ය ආයෝජනය තුළ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් නැවතත් ප්‍රාග්ධන වේදම් ඉහළ දෙවීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ ගරු සභාපතිතුමනි මේ අයවැය තුළ අපිට පැහැදිලිවම පේනවා රජය ආර්ථිකයෙන් ඉවත් වීමේ ආර්ථික කටයුතුන් රජය ඉවත් වීමේ ප්‍රතිපත්තිය නැවත රිවර්ස් කරමින් රජය නැවතත් ආර්ථිකයට සම්බන්ධ වීමේ කටයුත්ත ජාතික ජනබල වේගයේ පළවෙනි අයවැය තුළින් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ෆයිනෑන්සින් විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි මූල්‍ය අරමුදල් සැපීම විතරක් නෙමෙයි නීතිමය ලෙස නීතිය වෙනස් කිරීම තුළින් නීතිමය ලෙස ආර්ථික රජය වැදගත් වීමේ සුවිශේෂී ක්‍රියාමාර්ග මේ අයවැය තුළ සඳහන් කරලා තියෙනවා. එකක් තමයි පුද්ගලීකරණ විදුලි බලංශයේ පුද්ගලීකරණය කරමින් විදුලි බලංශයේ පුද්ගලීකරණය කරමින් ඉදිරිපත් කරපු 2024 විදුලි බල පනත අපි විදුලි බලංශයේ පුද්ගලීකරණය නවතා දමමින් රාජ්‍යංශයේ ශක්තිමත් කරමින් වෙනස් කරන්නට මේ අවුරුද්දේ අයවැය තුළින් කටයුතු කරනවා ඉදිරිපත් කළ තියෙන ওই ප්‍රතිපත්තිය. ඒ වගේම වී වෙළඳ පොළ තුල පැඩි මාකට් එක තුල රජයේ ක්‍රියාකාරීත්වය තවත් ශක්තිමත් කරමින් අපි දන්නවා පැඩි මාකටිං බෝඩ් ඇක්ට් එක 1970 දශක ඉදිරිපත් වෙච්ච පනතක් ඉතාමත් හොඳ පනතක් වරින් වර මේ පනත අහෝසි කිරීමට අකර්මණ්‍ය කිරීමට සිටපු හැම රජයක්ම වගේ කටයුතු කළා මේ ආණ්ඩුව ඒ පනත තවත් ශක්තිමත් කරමින් වී වෙනද පොළට රජයට සහභාගී වීමට ඇති හැකියාව පුළුල් කරමින් තොගරස් කරන්නන් සහ තොග පවත්වාගෙන යන්නන් රෙජිස්ටර් කිරීමට ව්‍යාපදිංචි කිරීමට මේ අයවැය තුලම අපි මේ සභාව වෙන පනත තුල පනත ශක්තිමත් කිරීමට අලුත් සංශෝධන ඉදිරිපත් කිරීමේ අරමුණ සඳහන් කරලා තියෙනවා.
අනෙකුත් කාරණේ තමයි මන්ත්‍රීතුමිය
එක විනාඩියක් ලබා දෙන්න සභාපතිතුමනි මට. අනෙක් වැදගත්ම කාරණේ තමයි මම හිතන්නේ මේ සභාපතිතුමියනි රජය පුද්ගලික අංශයේ වැටුප් සම්බන්ධයෙන් මම හිතන්නේ නෑ පුද්ගලික අංශයේ වැටුප් සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙන ඒ සම්බන්ධයෙන් වැඩ කරලා තියෙන ඕනම කෙනෙක් දන්නවා කිසිදු රජයක් අත තියන්නේ නැති කලාපයක් තමයි පුද්ගලික අංශයේ වැටුප් කියලා කියන්නේ මොකද නවලිබරල්වාදී රජයන් පුද්ගලික අංශයේ සම්බන්ධ කටයුතු වලට මැදිහත් වෙන්නට ඉතාමත් අකමැති නමුත් ඒ ඇටිටියුඩ් එක යාකල්පේ වෙනස් කරමින් පුද්ගලික අංශයේ සේවකයන්ගේ වගකීමත් රජයේ මතට පවරවා ගනිමින් මේ රජයේ තීරණාත්මක ලෙස පුද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට මැදිහත් වෙමින් තිබෙනවා මතු අංශයේ මෙන්ම අනිකුත් පුද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට ඒ වගේම මම හිතන්නේ
අවසන් කරන්න මන්ත්‍රීතුමිය
මේ අයවැය තුල මම හිතන්නේ සියල්ලටම වඩා මේ අයවැය තුල මං හිතන්නේ අපි බොහොම දීප්තිමත් ලෙස පේන කාරණේ තමයි මේ රජය ජනතාව වෙනුවෙන් ඉතාමත් කාරුණික ලෙස this is a compassionate budget chairwoman this is a compassionate budget we are restrained with funding we are restrained legally but still the government is acting very compassionately towards the people because this is a people's government අපි මේ අයවැය තුල කිසිම කෙනෙකුවත් නොහැර ඉදිරියට යන ගමන බොහොම පැහැදිලිව පෙන්වලා තියෙනවා මම හිතන්නේ ඉතාම අසාධාරණ විවේචනයක් ඒක වාමාංශිකෙන්ගෙන් ආවත් දක්ෂිණාංශිකෙන්ගෙන් ආවත් ඉතාම අසාධාරණ විවේචනයක් තමයි මේ අයවැය නව ලිබරල් ධනවාදී කියන එක සහ මුලින්ම නව ලිබරල් ධනවාදී ප්‍රතිපත්ති අනිත් පැත්ත හරවන අයවැයක් තමයි රජය ඉදිරිපත් කරලා තියෙන්නේ කියමින් මම නවත්වනවා බොහොම ස්තුතියි සභාපතිතුමනි